භාවනා පුහුණුවට අදාළ ගැටලු ගැන සාකච්ඡා කරන අවස්ථාව ඒ ආශ්‍රිත ගැටලු තිබෙනවා නම් අහන්න භාවනාවේදී මොන පාන අපහසුතා තිබෙනවා නම් ඒ ගැන විවසන්න
අවසරයි. භාවනා කරනකොට සමහර වෙලාවලදී හොඳට භාවනා කරගෙන යන වෙලාවලදී ඇඟේ කහනවා ඒ වගේ වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක ඇත්තම අමතක කරලා භාවනා කරන්න පුළුවන්. කරනකොට මේ අර අවධානය සිහිය ගැන එනත මාක්කයෙන් අවධානය ටිකක් අඩු වෙනවා. අඩු වුණාම මාක්කය සමහරකට සිතවිල්ලක් ඇවිල්ලා හැබැයි අරන් එන්න පුළුවන්. මොකද අර වේදනාව ගැන සතුටු කළාම හිත එන්න විදිහට ඒ අනිත්‍යතාව මන විදිහට තියෙන්නේ. ඉතින් ඒ වේදනාව සමහරකට නම් ඉතින් අල්ලල බලනවා මේ මොකද්ද වේදනාව කියන්නේ? මදුරේ කනක් වහත් කියලා. කිසිම දෙයක් නැහැ. ඇල්ලුවට පස්සේ ඒක නැහැ. ඒක ආයතය කර කියලා මම දැනගෙන. ඉතින් වේදනාව අමතක කරලා කරන්න කිව්වොත් අර ඉහිය හරියටම අච්චරම හොඳට තියාගන්න අමාරුයි. හරි මේ වෙන්නේ එකද කොහොමද කරන්නේ?
කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නේ?
ඒ මම හිතන ඒ වේදනාව මානසික දෙයක් කියලා. භෞතික දෙයක් නෙවෙයි කියලා.
මොහොමත් මේ වේදනාව මානසිකයි. මොන වේදනාව වුණත්. ඔළුව රිදුණත්, බඩ රිදුණත්, පපුව රිදුණත් යටිපතුල් රිදුනත් ඒ හැම වේදනාවක්ම මානසිකයි. ඒ නිසා ධර්මයේ වේදනාව විස්තර කරන්නේ රූප ධර්මයක් විදිහට නෙමෙයි නාම ධර්මයක් විදිහට. නාම කියලා කියන්නේ මේ රූප නොවන භෞතික නොවන කියන අදහසින්. තමා කිව්වොත් මගේ හිස රිදෙනවා කියා ඒ වෙන කිසි කෙනෙකුට දැනගන්න බෑ. මොනම ක්‍රමයක්වත් නැහැ ඒ කියන්නේ ඇත්තද බොරුද කියලා දැනගන්න. ඇත්තටම ඔළුව රිදෙනවද නැද්ද කියලා. ඇත්තේ මගේ වචනේ පමණයි. ඒ එක්කෝ විශ්වාස කරන්න එනවා නැත්නම් අවිශ්වාස කරන්න එනවා. විශ්වාස කිරීමෙන් හෝ අවිශ්වාස කිරීමෙන් තොරව ඇත්තටම වේදනාවක් හිසේ තියෙනවද නැද්ද කියලා තව කෙනෙකුට දැනගන්න බෑ. එය දන්නේ අත්දකින්න කෙනා පමණයි. කොපමණ වේදනාවක් තිබෙනවද කියන එක. හරියෙ ලොකු වේදනාවක් තියෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ ලොකු කියන වචනෙන් කොපමණ වේදනාවක් අදහස් වෙනවද, එහි මිම්ම කොපමණද එයත් තව කෙනෙකුට දැනගන්න බෑ. මක් නිසාද? ඒවා මානසික ධර්ම නිසා. වේදනාව මානසිකයි. තුවාලයක් වුණාම රිදෙන එක වුණත් මානසිකයි. මානසිකයි කියන්නේ විඳින්නේ මනසින්. ශරීරයෙන් නෙමෙයි වේදනාව විඳින්නේ මනසින්. ඒ අපට උගන්වා තිබෙන භෞතික විද්‍යාව අනුවත් එහෙමයි. බුද්ධාම පැත්තකින් තියන්නේ. ඒ තුවාලේ තියෙන තැන නෙමෙයි රිදෙන්නේ. එතනින් ඒ තුවාලය පිළිබඳ පණිවිඩයක් ස්නායු අධිකේ මොළේට ගියාම මොළේ ඒ පණිවිඩයේ අර්ථ දක්වන්නේ වේදනාව විදිහට. ඉතින් ස්නායුව නිර්වින්දනය කළොත් ස්නායුව අඩපණ වුණත් රිදෙන්නේ නැහැ මොන තුවාලයක් තිබ්බත්. මානසිකව නොසන්සුන්ව සිටින විට බොහෝ වේදනා අපි අත්දකිනවා. මානසිකව අසතුටින් සිටින විට හැම දෙයක්ම වේදනාවක්. බඩගින්නත් වේදනාවක්, ආහාර ගැන සිතීමත් වේදනාවක්, ආහාර බෙදා ගැනීමත් වේදනාවක්, ආහාර ගැනීමත් වේදනාවක්, හැපීමත් වේදනාවක්, දිරවීමත් වේදනාවක්. මේ සියල්ලම වේදනාවක්. කෙනෙක් අසන්තෝෂයෙන් සහ දොම්නසින් සිටින විට අසතුටින් සිටින විට වේදනාවක් නොවන දෙයක් නෑ. හැම දෙයක්ම වේදනාවක්. පේන දේත් වේදන, ඇහෙන දේත් වේදන. සතුටින් සිටින විට බොහෝ වේදනා අපිට දැනෙන්නේ නෑ. එක්කෝ දැනෙන්නේ අඩුවෙන්. ඉවසගෙන ඉන්න පුළුවන්. එතනුත් එහාට ගිහිල්ලා උපේක්ෂාවට ආවහම වෙනමම අත්දැකීම. ගණන් ගැනීමක් ඇත්තෙම නැහැ උපේක්ෂාවේදී. වේදනා ගණන් ගන්නෙම නැහැ. ගණන් ගන්න දෙයක්වත් නැහැ උපේක්ෂාවට. උපේක්ෂාව කියන්නේ කිසිවක් හොඳයි හෝ නරකයි කියලා ගණන් ගැනීම නෙමෙයි. දැන් මේ අවස්ථා තුනේ අසතුටින් සිටින අවස්ථාව, සතුටින් සිටින අවස්ථාව සහ උපේක්ෂාවෙන් සිටින අවස්ථාව, මේ අවස්ථා තුනේදී දැනෙන වේදනා තුන් වර්ගයයි. එකම වේදනාව නෙමෙයි දැනෙන්නේ මේ අවස්ථා තුනේදී. විවිධ වූ වේදනා, විවිධ ප්‍රමාණවලින්, විවිධ මට්ටම්වලින්. එසා නැවතත් කියන්න තියෙන්නේ වේදනාව මනසට සාපේක්ෂයි. ඒ මොහොතේ හිතේ පවතින තත්වයට සාපේක්ෂයි වේදනාව. ඒ නිසයි කෙනෙකුට පුළුවන් වෙන්නේ මනස දියුණු කරලා වේදනා නිරෝධ කරන්න. ඒ සිත දියුණු කිරීමෙන්, නැතිනම් සිතේ අත්හැරීම පුහුණු කිරීමෙන් වේදනා නිරෝධයකට යන්න පුළුවන්. වේදිත නිරෝධයක් ගැන කතා කරන්නේ පුළුවන් නිසානේ. ඒවා භෞතික නම් බෑ. මනසට සාපේක්ෂ නිසා ඒ මනස පුහුණු කිරීම තුළින් සියලු වේදනා කිසියම් කාලයකට නිරෝධයකට පත් කරන්න පුළුවන්. සියලු වේදනා, කැසීම් විතරක් නෙමෙයි, හිරිවැටීම් විතරක් නෙමෙයි, සියලුම වේදනා. කිසියම් සංවේදනයක් අපට දැනෙන විට ශරීරය ආශ්‍රිතව හොඳම දේ තමයි මේ මොහොතේ මනස කොහොමද කියලා බලන එක. අප බලන්නේම ශරීරයේ දිහා. විසඳුමක් හොයන්නේ කායිකව. ඒ වෙනුවට කිසියම් තැනක මොනම හෝ වේදනාවක් මිදින විට බලන්නේ ඒ වෙලාවේ හිත කොහොමද, මොනවා ගැනද හිතමින් ඉන්නේ, කුමක්ද මතක් වී තිබෙන්නේ, කවුද හිතේ ඉන්නේ ඒ වෙලාවේ, සහ මොන විදිහේ හැඟීමක්ද තියෙන්නේ. මේ මනස දිහා බලන්න පුහුණු වුණොත් වේදනාව හරහා අන්න එවිට අපිට හොයාගන්න පුළුවන් ඔය බොහෝ කායිකයි කියන වේදනා වල ප්‍රභවය. ඒ උල්පත හොයාගන්න පුළුවන් මෙයා කොහෙන්ද එන්නේ කියලා. ඊට සම්බන්ධ, ඊට ඈඳුණු සිතිවිල්ල, මතකය, අතීත අත්දැකීම, වර්තමාන හැඟීම සහ වර්තමාන ප්‍රතික්‍රියා මේවා දැනගන්න පුළුවන්. කායික වේදනා කියන්නේ මානසික ප්‍රතික්‍රියාවල අතුරු ඵලයක්. මූලික ඵලය නෙමෙයි, අතුරු ඵලය. කිසිම දෙයක් අඩු වෙනවට හෝ නැති වෙනවට බය වෙන්න එපා. නැතිනම් මේ ගැටලුවක් කරගන්නත් එපා. අවධානය අඩු වෙයි, ඒකාග්‍රතාවය අඩු වෙයි, සංසුන්තාවය අඩු වෙයි, භාවනාවෙන් පිටේයි. ඒවට බය වෙන්න එපා. මක් නිසාද ඔය කියූ සියල්ලම සහ නොකියූ හැම දෙයක්ම නැති වෙන දේවල්. නැති නොවන දෙයක් නෑ ඔතන. අපි කාටවත් අත්දකින්න බෑ අඩු නොවන යමක් හෝ නැති නොවන යමක්. භෞතිකවත් දකින්නත් බෑ භෞතික ලෝකයේ ඇතුළේ, මානසිකවත් දකින්නත් බෑ ආධ්‍යාත්මික ලෝකයේ ඇතුළේ. මොනවා අද්දුටුවත් ඒවා නැති වෙන දේවල් සහ ක්ෂය වෙන දේවල්. ඒකාග්‍රතාවයේ කිවත් ඒ නැති වෙන දෙයක්. සිහියත් නැති වෙන, අවධානයත් නැති වෙන, සංසුන් බවත් නැති වෙන. මේ ඔක්කොම සංකාර. සංස්කාර. ඔය එකකවත් නැහැ විසංකාරය. හැම එකක්ම සංස්කාරය. මේවා නැති වෙන. සෑහෙන කාලයක් වෙහෙස වී වීරිය කොට වෙන්න පුළුවන් මේවා ඇති කරගත්තේ අපි. සිහිය, අවධානය, ඒකාග්‍රතාවය, සැහැල්ලුව. හැබැයි කොපමණ කාලයක් වීරිය කොට ඇති කරගත්තත් ඕනෑ මොහොතක නැති වෙන්න පුළුවන්. භෞතික ලෝකයේ යමක් උපයාගෙන එය අයිති කරගෙන සිටින විට ඒ දේ නැති වෙනවාම අපි දුක් විඳිනවා. භෞතික ලෝකේ අපි බදාගෙන තියෙන දේවල් ඈත් වෙලා යනකොට, නැති වෙනකොට, වාෂ්ප වෙන විට සහ අතුරු දහන් වෙන විට අපි දුක් විඳිනවා. ඒටනේ දුක කියන්නේ. අප බදාගන්නේ යමක් අත්හරින්න නෙමෙයි. එය ඒ විදිහට බදාගත්ත මොහොතේ තිබුණු විදිහට අදත්, හෙටත්, අනිද්දා මතුවටත් සදහටම ඒ විදිහටම තියේයි කියන අපේක්ෂාව. මොන විදිහ අපේක්ෂාවකින් අපි හිටියත් අප බදා ගන්නා හැම දෙයක්ම අපේම ඇඟිලි අතරින් ගිලිහි නැති වෙලා යන. නැති නොවන දෙයක් බදා ගන්න බෑ කාටවත්. උපාදාන කරන්න බෑ සදාකාලික යමක්. උපාදාන කරන්නෙම අපි තාවකාලික දේවල්. ඒත් මේ උපාදානයයි තාවකාලික බවයි එකට යන්නේ. උපාදානයේ අනිත්‍යය එකට යන්නේ. උපාදානයේ තියෙන්නේ කොතනද? අනිත්‍යය එතන තියෙනවා. අනිත්‍ය තියෙන හැම තැනකම අපි උපාදානක් කරනවා. යමක් අනිත්‍ය නැත්නම් උපාදාන කරන්න ඕනේ නැහැ. මොකට බදාගන්නේ? යමක් නැති වෙන්නේ නැත්නම් ඒ සදහටම තියෙනවා නම් මොකටද ඒ දේ බදාගන්නේ? ඒක එහෙම තියෙනවනේ. අපි බදාගත්තත් නැතත්, අල්ලාගත්තත් නැතත්, උපාදාන කළත් නැතත් ඒ විදියටම තියෙනවා. ඒ විදියට තියෙන්නේ නැති නිසායි අපි බදාගන්නේ, එල්ලෙන්නේ, අල්ලාගන්නේ, යන්න නොදී හිර කර තබා ගන්න. එතකොට මේ භෞතික ලෝකයේ දේවල් උපාදාන කරාම දුක් විඳින්න වෙන බව අපි දන්නවා. අපි දුක් විඳලා තියෙනවා ඇති පදමට. ඒ හොඳටම ඇති. දුක තේරුම් ගන්න ආය අලුතෙන් යමක් උපාදාන කරලා පරිශනයක් කරන්න අවශ්‍ය නැහැ. ඔය අල්ලගෙන දුක් විඳ දේවල් හොඳටම ඇති. සංසාරේ දුකයි කියලා තේරුම් ගන්න, පටිච්ච සම්පාදේ තේරුම් ගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ හොඳටම ඇති. වෙනසක් නෑ කල්යාණ මිත්‍රවරුනි. භෞතික ලෝකේ යමක් අල්ලගෙන විඳින දුකෙයි, ආධ්‍යාත්මික ලෝකේ යමක් අල්ලගෙන විඳින දුකෙයි, මේ දෙකේම වෙනසක් නෑ. දුක දුකමයි. මොනව අල්ලගත්තත් එකම දුක. කෙනෙක් සිහිය අල්ලගත්තොත් ඒ සිහිය නිසා එයා දුක් විඳිනවා. සිහිය තියෙන්නේ නෑ දිගටම. තමන්ට කැමති විදියට, තමන්ට ඕන වෙලාවට සිහිය එන්නේ නැහැ. ආවත් ඕන තරම් වෙලාවක් තියෙන්නේ නැහැ. ඒකාග්‍රතාවය අල්ලගත්ත කෙනා ඒ නැති වෙනකොට දුක් විඳිනවා. මේවා නැති වුණත්, නැතත්, තිබුණත් නැති වෙයි කියලා හිතලා දුක් විඳිනවා. මක්නිසාද මේවා උපයා ගන්න බොහෝම මහන්සි වුණා. සාමාන්‍ය ලෝකයේ දේවල් උපයා ගන්න කොපමණ මහන්සි වෙනවද ගයක් හදා ගන්න බලන්න. අවුරුදු ගාණක් හම්බ කරන්න ඕනි ගයක් හදා ගන්න. අවුරුදු ගාණක් ඉදිරියට ණය වෙන්න ඕනි. තේහෙම ගේක යමක් වෙනකොට, පළුද්දක් වෙනකොට, ඉරිතලනකොට අපි කොපමණ දුක් වෙනවද? එහෙම වෙයි කියලා හිතන කොටත් බය වෙනවා. ඊට වඩා මහන්සි වෙනවා මේ ආධ්‍යාත්මික දේවල් උපයා ගන්න. ඊට වැඩිය මහන්සි වුණා අපි. ඊට වඩා කාලයක් අප කළා. හිතේ පුංචි හරි ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඒ ඒකාග්‍රතාවය උපයා ගන්න. ඒ නිසා අපි කැමති නැහැ ඒවා අහිමි කරගන්න. අත්හරින්න නැති වෙනවට. ඒ බය එනවා අපිට. අපි බය වුණත් නැතත් මේව නැති වෙනවා. නැති නොවන යමක් කාටවත් ඇති කරගන්න බෑ. ඇති කරගත්ත කියන්නේම නැති වෙ කරගත්තා කියන එකමයි. ඒ ඇති කරගත්ත කියන්නේම නැති කරගත්ත කියන එක, නැති කරගත්තා කියන එකට කියන තව වචනයක් තමයි ඇති කරගත්ත කියන්නේ. අර තිබුණ සංසුන්තාවේ අඩු වෙනවා නම් කායික වේදනාවක් නිසා හෝ ඒ වේදනාවට අපි අවධානය යොමු කිරීම නිසා හෝ ඒ ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා කොහොමද නැවත අවධානය ඇති කරගන්නේ කියලා. නැති වෙන්න පුළුවන්. නැති වුණාට අපි දන්නවා ඒ යලිත් කොහොමද ඇති කරගන්නේ. අපි තමයි ඇස්සල්ලා බලනවා මේ මදුරියද කන්නේ කියලා. අතුර පේනවා කිසි මදුරියකුත් නැහැ, කොඳුරියකුත් නැහැ, මැස්සෙකුත් නැහැ, හොප්පියකුත් නැහැ, මුකෙක්වත් නැහැ. නිකම්ම නිකන් දැනීමක් පමණයි කියලා. ඇස්සර බැලුවේ නැතත් අපිට සිහියෙන් බලන්නත් පුළුවන්. දැන් සිහියෙන් බලන්න ගියාම තමයි අර තිබුණු නිශ්චලත්වේ නැති වෙන්නේ. ඊට කමක් නැහැ. නිශ්චලත්වයේ ඇතුළෙම ඉන්න ඕනෙම නැහැ නේ. අපිට පුළුවන් මේ වේදනාව අරමුණු කරගන්න, වේදනාවට සී ආලෝකයම කරන්න කියලා බලන්න. මේ වේදනාව හරියටම ඇඟේ කොතනද දැනෙන්නේ? එහෙම නිශ්චිත තැනක් හොයාගන්න පුළුවන්. හරියට පැන්සල් තුඩක් තියනා වගේ මෙන්න මෙතනයි වේදනාව තියෙන්නේ කියලා හරියටම කියන්න පුළුවන් ද සිහියෙන් බලලා. එහෙම නැත්නම් එය තනින් තන්ට මාරු වෙනවද? එක තැනකට හිත යොමු කරනකොට එතන නැති වෙලා හිත යොමු නොකළ තැනකට මේ වේදනාව පණිනවද? වෙන තැනකින් මතුවෙනවද? වෙන ස්වභාවයකින් මතුවෙනවද? අපිට මේවා බලන්න පුළුවන්. වැදගත්ම දේ භෞතික වශයෙන් ප්‍රතිචාරයක් නොදක්වා සිහියෙන් නිරීක්ෂණය කිරීම. ඒ කියන්නේ ඇස්සල්ල බැලීමක් හෝ වේදනාව නිසා ඉරියව් වෙනස් කිරීමක් හෝ කැසීමක් හෝ ඒවා නොකර බලන්න. සිහියෙන් පුළුවන් ද නිරීක්ෂණය කරන්න? සිහියෙන් ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, බොහෝ කායික වේදනා හරියට පුංචි දරුවෙක් සීනි බෝලිල්ල ලාඳනවා වගේ. හරයක් නැහැ. බොහෝ වේදනාවල හරයක් නැහැ. නිකම්ම නිකන් දිය බුබුලක් වගේ. දිය බුබුලක හරයක් නැහැනේ ඇතුලේ. යම් පිටින් පේන්න තියෙනවා. හරයක් හොයන්න යනකොට ඒක කුපුරලා යනවා. තිබුල කුපුරලා යනවා. බිඳිලා යනවා. වගේ සිහියෙන් මේ වේදනාව නිරීක්ෂණය කරනකොට ඒ හරයක් නැති බව තේරෙනවා. තේරෙනකොට මේ වේදනාව කුපුරලා යනවා. බිඳිලා යනවා. ඒ ආයතනික වෙන දිය බුබුලක් විදිහට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ ශරීරය වේදනාවලට උල්පතක්. වෙන කිසි දෙයකට නෙමෙයි මේ ශරීරයේ උල්පතක් වෙන්නේ වේදනාවලට. හැම මොහොතකම කුමන හෝ වේදනාවක් අප අත්දකිනවා ශරීරය ආශ්‍රිතව මේ සිරුර ඇසුරු කරගෙන. නැති මොහොතක් නැහැ. ශරීරය අනු වේදනාවන්ට උල්පතක්. ශරීරේ නැමැති උල්පතින් පැන නගින දිය බුබුලුයි වේදනා කියලා අපි කියන්නේ. දහමේ විස්තර කරන්නේ වේදනා හරියට දිය බුබුලක් වගේ. වේදනා බුබුලු උපමා. වේදනාව උපමා කරන්න පුළුවන් දිය බුබුලුවට. ශරීරය පෙනපිඩු වගේ. එතන මේ පෙනපිඩු එහෙට මෙහෙට වැඩ කරනකොට එයින් පැන නගින දිය බුබුලුයි වේදනා කියන්නේ. පෙන පින්දුපමං රූපං වේදනා බුබුලුපමා. අපි දන්නවා පෙන සබම් පෙන වගේ එහාට මෙහාට කැලැත්තුවාම එයින් දිය බුබුලු උපදිනවා. ඒ වගේ තමයි මේ ශරීරයේ යම් යම් ක්‍රියාකාරීත්වයන් නිසා, තෙරපි නිසා ඒ ආශ්‍රිතව උපදිනවා වේදනා. මේ වේදනාව ඇතුලේ ගණ්ඩ දෙයක් නැහැ. සතුට වුණත් දුක වුණත් විඳීම මිස විඳීමෙන් පරිබාහිරව ගත යුතු වෙන හරයක් නැහැ. එතකොට අපි සිහිය අවධානයේ වේදනාවට ওই විදිහට යොමු කරාම ඒ අර තිබුණු ඒකාග්‍රතාවය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය වටිනා දෙයක් අපිට ලැබෙනවා, අවබෝධය ලැබෙනවා. දැතෙක් වෙලා නොතිබුණු අවබෝධයක් ඇති වෙනවා. ප්‍රඥා වටිනවා ඒකාග්‍රතාවයට වඩා. ප්‍රඥා වටිනවා නිශ්චලත්වයට වඩා. මත්නිසාදේ ප්‍රඥාව නිසා අපි නිදහස් වෙනවා. ප්‍රඥාව නැත්තම් අපි ඉතින් ওই වේදනාව යටි ඉතින් හරි අල්ලගෙන ඉන්නේ. එක්ක විරුද්ධ වෙවි ගැටි ගැටි ඉන්නවා. ගැටෙන්න දෙයක් නැහැ මෙතන, හරයක් නැහැ. නිකම්ම නිකන් දිය බුදුලා මේ ශරීරේ නැමැති පෙන පිඩ කැලැත්ෙනකොට මතුවෙන උපදින දිය බුදුලකටයි වේදනාව කියන්නේ. ඒ තව ටිකකින් බිඳිලා යනවා. අලුත් තැනක තව දිය බුබුලක් ඇති වෙනවා. මේ ප්‍රශ්න නෙමෙයි. ඒ අවබෝධයත් එක්ක කෙනෙකුට වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්. වේදනාව නැති කළා නෙමෙයි, අවබෝධය නිසා වේදනාවෙන් නිදහස් වෙනවා. ඒතර අවබෝධයයි නිදහසයි වටිනවා. අර සංසුන්තාවේටයි අවධානයටයි වඩා. ඒ නිසා ඒවා නැති වෙනවට බය වෙන්න එපා. යමක් දෙන්න ඕනේ ඊට වැඩිය වටින දෙයක් ගන්න. අපි යමක් මිලදී ගන්න එහෙමයි. සමහරට අපි රුපියල් 50කට යමක් මිලදී ගන්න. අපිට ඒ මිලදී ගන්න දේ රුපියල් 50කට වැඩිය වටින් නිසා. රුපියල් 50ක් තරම් ඒ දේ වටින්නේ නැත්නම් අපි ගන්නෙ නෑ. ඊට වැඩිය වටින් නිසා. එනිසා ඒ රුපියල් 50ක් නැති වෙනවට අපි දුක් වෙන්නේ නැහැ. ඒ මොකද අපි ඊට වැඩිය දෙයක් ලැබෙන නිසා. අපි ගන්නේ රුපියල් 10ක දෙයක් නම් 50ක් දීලා අන්න ඒ වෙලාවේ නම් දුක් වුණාට කමක් නැහැ. ඒත් ඇත්තට මේවා දීලා අපි ඔය අවධානයේ ඒකාග්‍රතාවයේ නිශ්චලත්වයේ දීලා අපි ගන්න ඊට වැඩිය වටින දේවල්. එනිසා ඒවා දෙන්න බය වෙන්න එපා. නැති වෙනවට බය වෙන්නත් එපා. අඩු වෙන එක ගැන සැලකිලිමත් වෙන්නත් එපා. වටින්නේ අවබෝධ කර ගැනීමයි අත්හැරීමයි. සමහර විට අපි කාටත් වෙන්න පුළුවන් දෙයක් තමයි විශේෂයෙන් භාවනා කරන අය විදිහට මේ මනසට නොදිය යුතු තැනක් දීම. මනසට දිය යුතු තැනක් තිබෙනවා. හැබැයි ඒ තැනටත් එහා ගිහිල්ලා නොදිය යුතු තැනක් විශේෂ තැනක් මනසට දෙනවා. සාමාන්‍ය කෙනෙකුට වඩා මනසට සිතවිලි වලට කල්පනාවන්ට මේවට ලොකු තැනක් දෙන එක මේ ප්‍රශ්නයක් විදිහට ලොකු තැනක් දෙනවා. මේව නොතිබී යුතුයි කියලා ඍණ වටිනාකමක් දෙනවා. එහෙම නැත්නම් මේවට ධන වටිනාකමක් දෙනවා. අදහස් වලට සංකල්ප වලට දැන් මනසට විශේෂ වටිනාකමක් දුන්නහම මනස සුවිශේෂී ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මහා කරදරයක් බවට මනස පත් වෙනවා. මනස කරදරයක් නෙමෙයි. හැබැයි මනසට අපි විශේෂ වටිනාකමක් දුන්නහම ඉන්පස්සේ විශේෂ කරදරයක් බවට පත් වෙනවා. ඒ ඕනෑම දෙයකට වෙන්න පුළුවන්. ඇහැට ලොකු වටිනාකමක් දුන්නාම ඇහැ අපිට කරදර කරනවා. කනටත් ලොකු වටිනාකමක් දුන්නාම කනත් කරදර කරනවා. එහෙම තමයි. දැන් දිවට වටිනාකමක් දීලා රස විඳීම තමයි ජීවිතේ කියලා ඒ ආත්ම කරගත්තාම ඊට පස්සේ දිවෙන් බේරෙන්න බෑ. මනසත් ඒ වගේ. ඊපස්සේ අපි අනිත් ඒවා අත්හරින්න පුළුවන්. පේන එකත් අත්තරින්න පුළුවන්, ඇහෙන දේත් අත්තරින්න පුළුවන්, ශරීරෙත් අත්තරින්න පුළුවන්. ඒ සියල්ල අත්තරල මනස තුල ජීවත් වෙන සත්වෙක් බවට පත් වෙනවා. සිතවිලි ඇතුලේ අදහස් එක්ක සංකල්ප එක්ක මේවා ඔබතුමා කී වගේ ගොතමින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ලස්සන ගෙත්තම් කරන්න පුළුවන් සිහිය තියෙනවා. සිහිය නැතත් සිතවිලි වලින් අපි ගොතනවා. හැබැයි ඒවා මහා අවුල්. සිහිය නැතු ඔය මොනවහරි ගොතල බලන්න පැටලැවෙනවා ගැට ගැහෙනවා කිසිම රටාවක් නැහැ. හැබැයි සිහියෙන් සිතිවිලි ගොතන්න පටන් ගත්තොත් හරි ලස්සනට ගොතන්න පුළුවන්. බොහොම ලස්සනට අදහසක් ගොතා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් ගොඩනගා ගන්න පුළුවන්, උත්තරයක් හදා ගන්න පුළුවන් සිහියෙන්. ඉතින් ලස්සනට අපි ඇලෙනවා සිහියෙන් කරන සිතිවිලි ගෙත්තමේ තිබෙන සුන්දරත්වයට කෙනෙක් ඇලෙනවා, ඊට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාම ඒම තමයි කර කර ඉන්නේ. භාවනා කියලා අපි අස්වාගෙන හිටියත් කෙරෙන්නේ අර සිතිවිලි ගෙතීම තමයි. හැබැයි හරි ලස්සනයි. ඒ ඇතුලේ ධර්මයක් තියෙනවා. ඒ ධර්ම සංකල්පයක් තියෙනවා, වචනක් තියෙනවා. භාවනා කරන කෙනෙකුත් ඉන්නවා. භාවනා මධ්‍යස්ථානිකුත් ඇති, ගුරුවරුත් ඇති. ඒ සියල්ල තියෙනවා. ඒ සියල්ල අල්ලගෙන අපි ලස්සන ගෙත්තමක් කරනවා. ද ලෞකික දේවල් ගැන නෙමෙයි හිතන්නේ. කෑම්බීම ගැන නෙමෙයි, ඇඳුම් පැළඳුම් ගැන නෙමෙයි, හම්බ කිරීම ගැන නෙමෙයි, රස්සාව ගැන නෙමෙයි, විවාහය ගැන නෙමෙයි, දික්කසාරය ගැන නෙමෙයි, කිසි දෙයක් ගැන නෙමෙයි හිතන්නේ. භාවනාව ගැන, ඒ ලැබෙන අත්දැකීම් ගැන, ඒ අත්දැකීම් ආශ්‍රයෙන් කරන විග්‍රහ කිරීම, කොහොමද මේක තව කෙනෙකුට කියලා දෙන්නේ, තව කෙනෙක්ට පැහැදිලි කරන්නේ, තව කෙනෙක්ගෙන් අහන්නේ කොහොමද, අපි මනසේ ජීවත් වෙන ජීවියෙක් බවට පත් වෙලාද? කලින් අපි වෙන වෙන තැන් වලත් හිටියා, දිවෙත් හිටියා. දැන් කැමත කෑදර කෙනෙක් ඉන්නේ දිවේ. ඒකට රූපවලට කෑදර කෙනා ඉන්නේ ඇහි. ඒ විදිහට මේ ඒ තැන් වල තමයි වැඩිපුර හිටියේ. ඒක තමයි කියන්නේ ලෞකික ජීවිතය කියලා. දැන් එතනින් ඇවිල්ලා එතනින් අයින් වෙන්න ලැබීමම ලොකු ජයග්‍රහණයක්. ඒ කාමච්ඡන්දේ අත්හැරියොත් තමයි එතනින් අයින් වෙන්න පුළුවන්. ඉතින් එතනින් අයින් වෙලා අපි දැන් මේ දිට්ටිවල දිට්ටියක ජීවත් වෙනවා. මනස අයිති කරගෙන මනසේ අයිතිකරු බවට පත් වෙනවා. ඒ අයිති අත්තරින් මනස නෙමෙයි අත්තරින්න ඕනේ, තමන් මනසේ අයිතිකරු කියන එක. මේ හිතන්නේ මම, මමයි හිතන්නේ, මටයි හිතෙන්නේ. ඒ අදහස අත්තරින්න. මමයි ගොතන්නේ කියන එක අත්තරින්න. කවුද ගොතන්නේ ඒක අපිට වැදගත් නෑ. කවුරු හරි ගොතනවා එයාගේ තුවාල. මම නෙමෙයි, මගේත් නෙමෙයි. ඒ අත්තරී ගමම් අපිට එතනින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වුණාම තමයි අපිට තේරෙන්නේ මට ඇහැකුත් තියෙනවා, කනකුත් තියෙනවා, ශරීරෙකුත් තියෙනවා, සුවඳක් දැනෙනවා. එතෙක් ඒ කිසි දෙයක් දැනුන්නේ නැහැ. මනසත් දැනගන්න පුළුවන්. ආයි මනස අමතක කරනවා නේ. දැන් මනස හොඳට පේන. මනසින් එළියට ආවමයි මනස පේන. දැන් ගෙයක් හොඳට පේන්න ගෙයින් එළියට එන්න ඕනේ. මිදුලට එන්න ඕනේ. පාරට බැස්සාම තමයි ගේ හොඳට පේන්නේ. ගේ ඇතුළේ ඉන්න කල් ගේ පේන්නේ. තමන්ගේ ගෙදර ලස්සන හෝ කැට, දිග හෝ පළල, විශාලත්වය, ඒ සියල්ල පේන්නේ අනුන්ට. තමන්ට නෙමෙයි අනුන්ට පේන්නේ. ඒ අනුන්ට පේන්නයි අපි ගෙවල් හදන්නේ. අපිට පේන්නේ නෙමෙයි. අපි කවදාවත් අපේ ගෙවල් දැකලා නැහැ. මක් නිසාද? අපි නිවැස්සියන් වන නිසා, නිවාසිකයන් වන නිසා. මේ පිටස්තරේ පවටපත් වෙන පිටස්තරේ කුණු ගාම ගේ පේන. මෙතෙක් කාලයක් නොදුටු අපේම ගේය අපිටම පේන්න පටන් ගන්නවා. අපි ගේයින් එළියට බැස්සම මේ එළියට බහින්න. ඔය මොන අදහසක් ඇතුලේ හිටියත් ඒ බව දැනගෙන ඒ අදහසින් එළියට බහින්න. සමහර හොඳ දේවල් අපි හිතේ තියනවා වෙන්න පුළුවන්. කරන්න තියෙන සේවයක් ගැන මීට වැඩිය භාවනා කරන්න ඕනේ. ඒ අදහස් ඇතුලේ ඉන්නකල් අපිට ආරක්ෂාවක් නම් දැනෙනවා. හැබැයි දියුණුවක් නෑ. අවබෝධයක් නෑ. සෑතරින් එළියට ඒ අදහස් විදිහට දකින්න. තමන්ගේ අදහස් විදිහට නෙමෙයි. අදහස කාගෙද දන්නේ. කාගෙද කියන්නේ අපි ඇත්තටම දන්නේ. ඒ අදහස් කොහෙන් ආවද කියලා අපි අයිති කරන් හිටියද? එවිට අපිට ওই ආයතන හයම දකින්න පුළුවන්. එකම ආයතනයකවත් පදිංචි නොවී. නේවාසිකයෙක් නෙමෙයි අපි. ඇහෙත් නේවාසිකයෙක් නෙමෙයි. කනෙත් නේවාසිකයෙක් නෙමෙයි. දිවේ නාසයේ ශරීරයේ නේවාසිකයෙකුත් නෙමෙයි. මනින්ද්‍රියේ නේවාසිකයෙකුත් නෙමෙයි. මේ කිසි තැනක අපි නේවාසිකයෙක් නෙමෙයි. සලායතන වලම අපි නේවාසිකයන් නෙවෙයි. හැබැයි සලායතන වැඩ කරන හැටි පේනවා. ඒතට ඒව ආයතන නෙමෙයි, ඉන්ද්‍රිය බවට පත් වෙනවා. මේ ආයතන ඉන්ද්‍රියයි අතර වෙනස හඳුනාගන්න. ආයතනයක් කියන්නේ අපි පදිංචි වුණ තැන. අපි ඉන්න තැන. මේවා ගෙවල් කරගෙන අපි ඉන්න අය පදිංචි වෙලා ඔය හයේම. ඒවයින් අයින් වුණාම මේ පදිංචි අත්හැරියාම ඒවා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතද ඉන්ද්‍රිය නිරෝධයක් ගැන දහම කතා කරන්නේ නැහැ. ඉන්ද්‍රිය නිරුද්ධ කරන්න කියලා. නිරුද්ධ කරන්න කියන්නේ සලායතන. සලායතන නිරෝධය ගැන තමයි ධර්ම කතා කරන්නේ. මෝඩකම නැති වෙනකොට සලායතනත් නැති වෙනවා කියන්නේ. ඉතින් ඒ නැති වෙන්නේ ඇහැ නෙමෙයි. කන නෙමෙයි. ඒවා ගෙවල් කරගෙන හිටියානම් ඒ පදිංචිය නැති වෙන්නේ. පදිංචිය අත්හැරිය ගමන් ඒ ආයතන නෙමෙයි තවදුරට. ආයතනපත් වෙනවාහි මූලික ස්වභාවය වූ ඉන්ද්‍රිය බවට. අතර ඇහැ කියන ඉන්ද්‍රිය තියෙනවා. අවිද්‍යාව නැති වෙනකොට අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධ. සංඛාර නැති වෙනකොට විඥාන නැති වෙනවා. විඥාන නැති වෙනකොට නාම රූප නැති වෙනවා. නාම රූප නැති වෙනකොට සලආයතන නැති. ඇහැ නැති වුණා නෙමෙයි, කන නැති වුණා නෙමෙයි. ඒ කන මැදි කරගෙන අපි අටව ගන්න හිටියනේ අට්ටාලය. ඒක ඉන්න පදිංචි වෙන්නේ. ඒ අට්ටාලය නැති වුණා. නැති වුණත් නෙමෙයි අපි එතනින් එළියට ආවා. ඒ පිරිසිදු ඉන්ද්‍රියයන් ඉතිරි වෙනවා. එතෙක් ඉන්ද්‍රියයන් පිරිසිදු නැහැ. අපිට පිරිසිදු දැක්මක් නැහැ. පිරිසිදු ශ්‍රවණයක් නැහැ. අපි ඒ කන ඇතුලේ ඉන්නකල් අපිට ඇහෙන්නේ ඇත්ත නෙමෙයි, අපි අහන්න කැමති දේවල්. අපිට පේන්නෙත් ඒවා. දිවට දැනෙන්නෙත් අපි කැමති දේ. ආයතනයක ඉන්නකල් ඒ ආයතනය හරීම පාක්ෂිකයි. පැත්තකට බර වෙලා. කිසිම ආයතනයක් නෑ අපක්ෂපාතී. මොනම ආයතනයක් ගත්තත් ඒ හැම ආයතනයක්ම පක්ෂපාතී. වේ ඉන්ද්‍රිය අපක්ෂපාතී. ඇහැ කිසිම පැත්තක් ගන්නෑ. තියෙන දේ පෙන්නවා. කනත් එහෙමයි. හැබැයි ආයතන ගත්තාම එහෙම නෑ. ඒවා වර්ණ ගන්නලා පාට කණ්ණාඩි දාලා ෆිල්ටර්ස් හයි කරලා ෆිල්ටර් කරලා පෙරලා එහෙමයි අපි අහන්නේ බලන්නේ විඳින්නේ හිතන්නේ ඔක්කොම පිරිසිදු අත්දැකීමක් අපිට ලැබෙන්නේ කවදාවත් අපි ඇහැ අන්ධ කරලා තියෙනවා කන බීරි කරලා තියෙන ආයතන කියන්නේ එහෙමයි ආයතනයක් හදාගත්ත ගමන් ඒ ඉන්ද්‍රිය අකර්මණ්‍ය ඒ ඉන්ද්‍රියට නිදහසේ වැඩ කරන්න බෑ ඒ ආයතනේ විසිරුවා හැටිය ගමන්ම ඇහැ පේන්න පටන් ගන්නවා කන යලිත් ඇහෙන්නත් පටන් ගන්නවා හිතන්නත් පුළුවන් එතකොටයි හරියට හිතන්න පුළුවන් පැහැදිලිව හිතන්න පුළුවන් නිරවුල්ව හිතන්න පුළුවන් අපි හිතේ ඇතුලේ පදිංචි වෙලා නැත්නම් පමණයි ඒක තමයි ඒකේ ධර්මතාවය මේ ඒ නිසානේ අපි ඒවට සංකාර කියලා කියන්නේ අපි හැඩගස්වා ගන්න අපි හදන හැඩයකට තමයි අපිට ඒ අත්දැකීම ලැබෙන්නේ එහෙම නැතුව අත්දැකීමක් ගන්න බෑ අපි කෝවක් හදාගෙන ඉන්නවා කෝව කියන්නේ ඒ කෝව හරහා තමයි අපි අත්දැකීමක් ගන්න කාගේ හරි ඒ භෞතික ස්වරූපයෙන් අපිට ධර්මය පේනවා වෙන්න පුළුවන් කාගේ හරි කටහඬකින් දහම ඇහෙනවා වෙන්න පුළුවන් එනට දහම තමයි කතා කරන්නේ ඒ පුද්ගලයා නෙමෙයි දැන් ඒ ඔබතුමා කිව්ව විදිහට ඒ භාවනා කරනකොට ඒ මනසට කතා කිරීම විතරක් නෙමෙයි නිකන් භෞතික වශයෙන් කවුරු හරි කතා කරා දේශනාවක් කරත් බණක් කීවත් අපි හිතන්නේ පුද්ගලයා බණ කියනවා කියලානේ පුද්ගලයා දහම් ධර්ම දේශනා කරනවා කියලානේ ඒක නෙමෙයි ඇත්ත ඒ ධර්මයයි කතා කරන්නේ ඒ වෙලාවට අවශ්‍ය බේත අපිට ලැබෙනවා. ඉතින් එතකොට ඒක ලැබෙන්නේ කවුරු හරි වෛද්‍යවරයෙක්ගේ හරහා තමයි. ඒ වගේ තමයි ලැබෙන්නේ. ඉතින් අපි බේත ගැන නෙමෙයි එතකොට උනන්දු වෙන්නේ ඒ දීපු කෙනා ගැන. බේත ගන්න එක පැත්තකින් තියලා ඒ නිසා ඒව අතහැරලා දාන්න අතහැරලා දාලා ඒ ලැබිච්ච පණිවිඩය ගැන අවධානය යොමු කරන්න. ඔව් හේතුඵල විදියට දැන් මොකක් හරි හිතට ආලෝකයක් වැටුණානේ. හිතට කිසියම් පණිවිඩයක් ලැබුණා. එතකොට ඒ පණිවිඩේ මෙනෙහි කරන්න ඒ පණිවිඩේ මොකද්ද? ගන්න තියෙන්නේ අපි හැම විටම ඔය අන්ත දෙයකට යනවා එක්කෝ හිතනවා මේ මමයි හිතන්නේ එහෙම නැත්නම් ඒ තව කෙනෙක් කතා කරා කියලා ඉතින් ওই දෙකෙන් එක තමයි අපි හැම විටම ඉන්නේ. එක්ක මම කියන තැන, එක්ක අනුන් කියන තැන. එක්ක මම විය යුතුයි නැත්නම් තව කෙනෙක් විය යුතුයි කියන එක. හැබැයි ඇත්ත මොකද්ද? මමත් නෙමෙයි තව කෙනෙකුත් නෙමෙයි. ධර්මතා විතරයි තියෙන්නේ ලෝකේ. සුද්ධ ධම්මා පවත්තං. බුදු ධර්මතාවයෝ පවතිනාහ. තමනුත් නෙමෙයි තව කෙනෙකුත් නෙමෙයි. බුදු ධර්මතාවයෝ පවතිනාහ. එනිසා ඒ අන්ත දෙකටම යන්න එපා. මේ මමයි හිතන්නේ, මමයි කතා කරන්නේ කියන අන්තයට යන්නත් එපා. මේ වෙන කෙනෙක් තමයි කතා කරන්නේ. ඒ ඒ අන්තයට යන්නත් එපා. ඒ දෙකම අතහැරලා මේ ධර්මතා කියන තැන ඉන්න. මක් නිසාද? ඇත්තම ඇත්තත් ඒක තමයි. කවුරු හරි බනිනවා කියන්නේ. ඉතින් අපි හිතනවනේ එයා බනින්නේ කියලා. එයා නෙමෙයිනේ බනින්නේ, තරහනේ බනින්නේ. ඒ තරහ තියෙන නිසායි බනින්නේ. තරහ නැති නම් බනින්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් එහෙම බලන්න, මේ අහවල් කෙනා බනිනවා කියලා හිතන්නේ නැතුව මේ තරහයි බනින්නේ කියලා. මේ වචන කියන්නේ කෝපය. එතකොට බලන්න වෙනස. පුද්ගලයේ බනිනවා කියලා ගත්තහම අපි විඳින දුකයි. මේ ධර්මතාවයක් තමයි කතා කරන්නේ. දැන් කෝපය කියන්නේ ධර්මතාවයක්. ඒතර කෝපය නැමැති ධර්මතාවයයි මේ ඒව මේවා කියවන්නේ, විවේචනය කරන්නේ, දොස් කියන්නේ කියලා එහෙම බලන්න. එවිට ලොකු නිදහසක් තියෙන අර කෙනෙක් බනිනවා කියලා හිතුවහම විඳින පීඩනේ දුකේ තරහ එන්නේ නැහැ අපිට. ඒක ඇත්තත් ඒකයි. සුද්ධ ධම්මා පවත්තන්ති. බුදු ධර්මතාවයෝ පවතිනාහ. තමන් කාට හරි බනිනකොටත් ඒ විදිහට බලන්න. මේ මම නෙමේ බනින්නේ, තරහ බනින්නේ. තමන් හරහා මේ කෝපයයි කතා කරන්නේ. තමන් හරහා මේ කාමච්ඡන්දයයි කතා කරන්නේ. මේ විදිහට බලන්න. ඒකනේ ඇත්ත. ඉතින් ඇයි අපි වෛරයකට තමන්ට ඕන දෙයි කියන්න ඇයි අපි ශබ්ද විකාශන යන්ත්‍රයක් බවට පත් වෙන්නේ? දැන් අපි කෑ ගහනවානේ තරහවම. ඒ අපි ඒ වෙලාවට නිකන් ලවුඩ් ස්පීකර් එකක් බවට පත් වෙනවා. ඒ අපි නෙමෙයි ඒවා කියන්නේ. ඒ වෙලාවේ අපි ඇත්තම තත්ත්වය අපි ඇම්ප්ලිෆයර් එකක්, ලවුඩ් ස්පීකර් එකක්, ශබ්ද විකාශන යන්ත්‍රයක් වෙනවා. ඒ මයික්‍රොෆෝනේට කට තියලා කෑ ගහන්නේ අපි නෙමේ, කෝපය. හැබැයි යාට තනියම කෑ ගහන්න බෑ අපි නැතුව. ඉතින් අපි අහිංසක, අපි යන්ත්‍රයක් බවට පත් වෙනවා. ඉතින් ඒ කෝපයෙන් ඒ යන්ත්‍රය පාවිච්චි කරන්නේ ඒ යන්ත්‍රයයි කැඩිලා යන්නේ. යන්ත්‍රයයි පිච්චිලා යන්නේ. විඳින්න වෙන්නේ යන්ත්‍රයට, කෝපයට නෙමෙයි. ඒ එහෙම බැලුව ගාම ඒ තරහින් බයින් එක ඉබේම නවතිනවා. මොකටද මම තව කෙනෙක්ගේ අතකොලුවක් බවට පත් වෙන්නේ? තව කෙනෙකුට ඕන දේ කියන්නේ ඇයි මම ශබ්ද විකාශන යන්ත්‍රයක් බවට පත් වෙන්නේ? මොන විහිළුවක්? තමන් කියන දේවලුත් ඒ විදිහට බැලුවොත් ධර්මතාවය ධර්මතාවයන් තමයි මේ කතා කරන්නේ. අනුන් කියන දේවල් දිහාත් එහෙම බලන්න මේ ධර්මතාවයන් තමයි කතා කරන්නේ. භාවනාව මෙතෙක් නොදුටු නමුත් දැකිය යුතු වටිනා ලෝකයක් අපට අනාවරණය කර පෙන්වා දෙනවා. ඒ ලෝකේ අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියා තිබුණා නමුත් අපි දැක්කේ නෑ. මක් නිසාද වැහිලා තිබ්බේ? ආවරණය වෙලා. ඒ භාවනා කරන්නේ ඒ ලෝකේ නිරාවරණය කරන්න. දුක් විඳින්නේ නැති ලෝකයක්. කුපිත නොවන ලෝකයක්. බියට පත් නොවන ලෝකයක්. නිබඳු ලෝකයක් පිළිබඳ අත්දැකීමකුයි භාවනාවෙන් අපිට ලැබෙන්නේ. භාවනාව කියන්නේ සිත එකඟ කර ගැනීමයි කියන්නේ පටු සංකල්පයේ වෙනුවට ඊට වඩා යථාර්ථවාදී පුළුල් අර්ථකථනයකට එන්න. එවිට හිත එකඟ වුණත් එකයි නැතත් එකයි භාවනාවේදී ඒ දෙකේදීම ධර්මතාවයන් අවබෝධ කරගෙන උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. උපේක්ෂාවෙන් ඉන්න කෙනා තමන්ට දුක් දෙන්නේ නැහැ, අනුන්ට දුක් දෙන්නේ නැහැ. කිසියම් ගෙදරක උපේක්ෂාවෙන් ඉන්න එක්කෙනෙක්වත් ඉන්නවා නම්, ඒ ගෙදර ඉන්න 5-6 දෙනා අතර එක්කෙනෙක් හරි උපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒක මුළු ගෙදරටම සැහැල්ලුව. අනිත් උපේක්ෂාවෙන් ඉන්න ඇති අයටත් ඒක ලොකු ආශිර්වාදයක්. එක්කෙනෙකුට හරි පුළුවන් උපේක්ෂාවෙන් ඉන්න ගෙදර. ආයතනයක පුළුවන් එක්කෙනෙකුට හරි උපේක්ෂාවෙන් ඉන්න. ඒක මුළු ආයතනයටම ලොකු සහනයක්. හරියට දෙවි කෙනෙක් ඉන්නවා වගේ ගෙදර. දෙවි කෙනෙකුටත් එහා බ්‍රහ්මෙක් ඉන්නවා වගේ ඒ ආයතනේ. ඉතින් පත් වෙන්න දේවතාවෙකු බවට. දේවතාවියක් බවට පත් වෙන. තමන්ගේම ගෙදර, තමන්ගේම අය වෙනුවෙන්. තමන්ට පුළුවන් නම් දෙවියෙක් වෙන්න. ඊට එහා තෑග්ගක් නැහැ. තමන්ගේ ඇත්තන්ට දෙන්න පුළුවන්. අපි කටවචෙන්ටත් කියනවා එයා අපිට දෙවියෙක් වගේ කියලා. ඒ කියන්නේ බොහෝ විට භෞතික දේවල් නිසා. නමුත් ඊට එහා ගිය දෙයක් ලැබෙනවා උපේක්ෂාවෙන් ඉන්නවා නම් කෙනෙක්ට. ඒ උපේක්ෂාවට වැඩිය ලොකු දිව්‍යමය තිළිණයක් තවත් නැහැ. එනිසා ඒ උපේක්ෂාව නැමැති දිව්‍යමය තිළිණය තිළිණ කරන ත්‍යාගවන්තයෙක් බවට පත් වෙන. තමන්ටත්, පවුලටත්, සමාජයටත්, රටටත්, ලෝකෙට. ඒ අදිෂ්ඨානය හිතේ තියාගෙන අපි මේ සාකච්ඡාව අවසන් කරමු. ප්‍රශ්න ඇති අහන්න, අහපු ප්‍රශ්නත් ඇති ලියලා පේවා වෙලාව තියෙන විදිහට හෙට දවසේ කතා කරමු. එම හොඳයි නේද අපි? හෙට වෙසක් පසළොස්වක පොහොය දිනය මේවා සමාදන් වෙන්න පුළුවන් අපේ හාමුදුරුවන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා උදේ ඒ සිල් සමාදන් වීම කරන්න. දානයෙන් පස්සේ ඒ පෝදා භාවනා වැඩසටහන අපි ඉහළ ශාලාවේ උදේ 9 සිට 3:00 වනතුරු කරගෙන යන්න අදහස් කරනවා. මේ මොහොතේ සමහර විට වෙහෙසින් ඇති නිදිමතින් ඇති ඒ වෙහෙසට සහ නිදිමතට යට වුණු ලොකු සැනසිල්ලකුත් ඇති ඊයසාද නොකඩවා පුහුණුවේ යෙදීම නිසා අත්දකින ඒ සැනසිල්ල අපි බෙදාගමු හැම දෙනා සමගම මෙතන සිටින මෙතන නොසිටින දන්නා නොදන්නා හිතවත් අහිතවත් ඒ සියලු වැට මායින් ඉක්මවා ගොස් හැම දෙනා සමගම සම සිටින් මෙත් සිටින් බෙදාගමු අප මෙන්න හැම දෙනාම සුවපත් වෙත්වා. මේ මෛත්‍රී සිත නින්දට යනතුරු මතක් වෙන හැම දෙනා කෙරෙහිම පතුරවන්නට මෘදු මොලොක් වෑයමක් දරමු. මේ මෛත්‍රී සිතින් නින්දට යන්න තියෙනවා නම් කතරම් වටිනවද? ඒ නින්ද හරීම සුව පහසුයි සාමකාමී කල්‍යාණ මිත්‍රවරුනි, නපුරු සිහින නැති සුවදායි නින්දක් හරියට නෙළුම් මලක් අලුයම පිපෙනවා වගේ සුවසේ අවදි වෙන්න. හැම දිනාටම 재미, revised experiences.